Honorable Sambandan, you have 30 minutes, but I'm told that you are not taking the full time, but you're giving part of your time to Honorable Sumendran.
Thank you, Mr. Speaker. Sri Lanka was struck by an enormous tragedy on Sunday the 21st. Several attacks were carried out. It was a well-planned attack. Over 300 people were killed. Over 500 people were injured. Amongst the people killed, there were over 30 foreign tourists. It was an act of fanatical fundamentalism, deserving of the strongest condemnation. The perpetrators must be brought to book. They must be brought before the law and given the severest punishment. I convey our very sincere and deep condolences on behalf of myself, my colleagues in Parliament, the Tamil National Alliance, to the victims. We request the government to ensure that all victims are adequately looked after, compensated, provided all relief, that the church buildings are properly renovated as per the wishes of the church authorities, and that everything be done to provide all possible relief to the persons who have been victimized. Having said that, sir, there are a few questions I would like to raise, some of which have been discussed in the House this morning. It would appear that some information was available. It is now clear that information was in fact available. At least some days earlier, in regard to this possible attack. If the information had been acted upon, this tragedy could have been averted. The entire conspiracy could have been unraveled. Consequently, that not being done, innocent lives have been lost. An independent investigation needs to be conducted in regard to this matter, and the truth should be made public. That is something which the people of this country, I think, are entitled to know. The second question I wish to raise there is, do these attacks have an international dimension? The attacks have been carried out in terms of a well-planned plot. The Christian community has been the main target. Three churches have been attacked on a holy day. It was also a Sunday. There were a large number of worshippers in the churches. Attack on the particular church also has an ethnic flavor. Oh, I'm informed that all the victims were Tamils. There have been attacks on luxurious hotels in Colombo. There has been an attack on the tourist industry and on the country's economy. This is bound to have serious implications for the country. More than anything else, sir, relative peace that prevailed in the minds and actions of ordinary people has been shattered. The calm atmosphere that prevailed has been completely reversed. This is not good for the country. It's harmful for the country. People need to acquire the confidence that the enforcement of the law has been revamped. Cosmetic action in regard to this matter won't do. And the next question I wish to pose is, where do we go from here? The country needs to be turned around from the disaster situation. An important question that needs to be answered is, why was Sri Lanka chosen for the attack? Was Sri Lanka chosen for the attack because we are politically divided on account of our own interests, not on account of the interests of the country? Was Sri Lanka attacked because we are economically weak on account of wasteful expenditure on a war which should never have occurred? If commitment made to moderate Tamil politicians had been implemented in due time, the war need not have ever occurred. On account of corruption, on account of profligacy, waste, were we attacked because our security was weakened again on account of our internal divisions? The attackers saw in Sri Lanka an easy target. They were perfectly right, because as we now know, not even the information passed by other countries to Sri Lanka had been properly used in order to avert the attack. The country's only hope is that it must be turned around. How can we do that? The Parliament has unanimously committed itself to giving this country a new constitution. Why aren't we doing that? Why aren't we following the unanimous commitment that this Parliament has made to the country and to the world to give this country a new constitution? Will Prime Minister Ranil Wickremesinghe answer that question? Will President Maithripala Sirisena answer that question? Will opposition leader Mahinda Rajapaksa answer that question? That must be done forthwith in the interest of the country. The country, the image must change. People must begin to feel that the country has changed. And how can that be achieved? We must cease to be a divided country. We must be a united country. People in this country and abroad must have a new image of Sri Lanka. If you want to achieve that, your commitment through a unanimous resolution adopted in this Parliament that this country will have a new constitution must be implemented, and that constitution must come into being. And from such a constitution coming into being, the people in this country and the world must know that Sri Lanka has taken a new direction, a new path. If you don't do that, you will not survive. If you want to survive, keep your commitments. You have made commitments in this Parliament. You have made commitments to the people of this country. You have made commitments to the whole world, which you have not implemented. But you are at default. You must be ashamed of yourself that you are in that position. If you want to survive, keep your commitments. There is no doubt that in your interest, you can survive only if commitments are kept. If you do not keep your commitments, there will be no alternative but for you to perish. I don't wish to take any more time, sir, but I want to earnestly appeal to all members of parliament, particularly leaders of political parties. President Mahinda Rajapaksa made some comments in the course of his speech yesterday. Honourable Member Dinesh Gunawardene made some comments in the course of his speech today. I would like to comment on them, but I do not have the time, sir. There are other colleagues of mine who would like to speak. We'll answer them. You are only interested in coming to power. Your only ambition is not to save the country, not to protect the country, not to take the country forward, but to come to power. You think that if you come to power, everything will be solved. It will only get worse. Nothing will be solved. Therefore, I appeal to all of you to be both sensible and in the interest of the country, come together, give this country a new constitution and a new future. Thank you, sir.
ගෞරවංග බණ්ඩාර මහත්මයා
කරු කතානායකතුමනි මේ සිදුවෙච්චේ සිදුවීමත් එක්කලා හදිනසී නීතිය පැනවීමත් එක්ක මේ ගැන අදහස් දක්වන්න ලැබීම අවස්ථාව ලබා දීමට බොහොම ස්තුතියි කරු කතානායකතුමනි මේ කරුණු ගොඩක් තියෙන නිසා මම කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අප්‍රේල් පෞගිය 4 වෙනිදා යන අප්‍රේල් මාසේ 4 වෙනිදා මේ පිළිබඳව බුද්ධ්‍යාංශ වලට තොරතුරු ලැබුණා මේ ලැබිච්ච තොරතුර සම්බන්ධව බුද්ධ්‍යාංශ ප්‍රධානී ජාතික ආරක්ෂා පිළිබඳ බුද්ධ්‍යාංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා දින 5ක් ගත කරලා තියෙනවා මේ ලැබිච්ච තොරතුර එතනින් පල්ලෙහාට යැවීම සඳහා ගරු කතානායකතුමනි මේ දින 5 කාල පරිච්ඡේදය තුළ කුමක් කරාද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්නට උන. ඒ වගේම සිසිර මෙන්ඩිස් මහත්මයා යවුවට පස්සේ පේරාල් දසනායක නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධව लिखित तवत् दिन दिखा गत कर लीन मे अंदमट दिन हतक मिथन गत कर लीन इतकोट मे सिद्धुम मे अपराध मे तत्व दिन दाहत काल गत लीन मूलिक तुरतुर लभीम दिन इतकोट दिन दाहत काल परचय देतु आवास्य आरक्षा विधिम क्रियामार्ग गनीम हदर काले तीन हई एच काल परचय देतु विधिम क्रियामार्ग नवागेम गर कथा नायक तुम्हें विपक्ष इंतरन कथावर्तमय බුද්ධ්‍යාංශ දුර්වල කරලා තියෙන බුද්ධ්‍යාංශ සිරගත කරලා තියෙන බුද්ධ්‍යාංශ රිමාන්ඩ් කරලා දෙනවා කියලා. එමුනම් බුද්ධිගාංශ දුර්වල වෙලා තියෙනවා නම් මෙවැනි තොරතුරු ලබා දීමට හැකියාවක් නැහැ. එයානුව අපිට බොහොම පැහැදිලි බුද්ධ්‍යාංශ වල දුර්වලතාවයක් මෙතන නැහැ. බුද්ධ්‍යාංශ ලබා දුන්න තොරතුරු අනුව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තිබුණ වරද තමයි මෙතන තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිස් සේවාව. ඉතින් ඉතාමත් පැහැදිලිව මේ කරුණු අනුව ඉතාමත් පැහැදිලිව කරු කතානායකතුමනි ඒ සම්බන්ධව ඔප්පු වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක අංශයට මේ පණිවිඩය දැනුම් දුන්නේ නැහැ. ඒ වගේම ප්‍රභූ ආරක්ෂක අංශයට දැනුම් දුන්නයි කියනවා. නමුත් ප්‍රභූවරු කිසිවෙකුට මේ ප්‍රභූවරුන්ගේ විතර ජීවිත ආරක්ෂා කරන්නේ මම කියන්නේ මේ තියෙන පිටස කොටනේ. ප්‍රභූවරු කිසිවෙකුට මේ පණිවිඩය දැනුම් දුන්නේ නැහැ. අඩුමතරම් මගේ ආරක්ෂක නිලධාරියෙක්වත් මට දැනුම් දුන්නේ නැහැ. පාලිත තේරප් පෙරමුණ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා කොච්චි කඩේ පල්ලි ඉන්නවත් මන් රූපවාහිනියෙන් දැකලා කතා කරපුවාම එතුම තම මට කිව්වේ 11 වෙනිදා ප්‍රභු ආරක්ෂක නිලධාරින් මෙහෙම එකක් දැනුම් දීලා තියෙනවා කියලා කියනවා. ඒ වෙලේ තම මගේ ආරක්ෂක නිලධාරින්ගෙන් මම ඇහුවේ මෙවැනි පණිවිඩයක් ලැබුණාද කියලා. එතකොට හිටපු පොලිස් නිලධාරියෙක් කිව්වා, "ඔව් සාජන් මහත්තයා 11 වෙනිදා ක්ලාස් එකට ගිහිල්ලා මෙහෙම එකක් කිව්වා කියලා." එහෙනම් අපිට දැනුම් දීලා නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු ඇමතුමා, ජෝන් නවරතුංග ඇමතුමා, මේ විශේෂ බාර ඇමතුමා, විශේෂයෙන්ම පාස්කු ඉරිදාව කතෝලික දේවස්ථානයේ පූජාව පවත්වන්නේ. ඒ ආශිර්වාද පූජාවට කතෝලික ජනතාව මාසෙකමාරක් තිස්සේ චතාරික වතාවත්වල යෙදිලා විශාල කැපකිරීමක් කරලා ඉන්නේ. එහෙමනම් මේ කතෝලික ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ගරු ඇමතුමා සංචාරක කටයුතු පිළිබඳ ගරු ඇමතුමාට මේ පිළිබඳව දැනුවත් කිරීමට තිබුණා. ඒක කරේ නැහැ. එහෙනම් අඩුපාඩුවා. ඒ වගේම අමාත්‍යංශ අමාත්‍ය මණ්ඩලයේ කිසි කෙනෙකුට මේක දැනුවත් කරලා නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි සෙසු ආරක්ෂකංශ මෙවැනි අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ ආශිර්වාදයේ සහයෝගය ලබා ගත යුතු වෙනවා. නමුත් සෙසු ආරක්ෂකංශ වලට මේ පිළිබඳව කිසිදු දැනුම් දීමක් කරලා නැහැ කියලා යුද හමුදාපති මහේස් සේනානායක මහත්මයා ඉතාමත් පැහැදිලිව රටට කිව්වා. එතකොට මේක එකතු වෙලා කරන්න තිබුණ වැඩක් කියලා එතුමා බොහොම පැහැදිලිව කිව්වා. එහෙනම් මේ රටේ ආරක්ෂාව භාර ඉන්න ප්‍රධානම ආරක්ෂක හමුදාව යුද හමුදාවටවත් යුද හමුදා ප්‍රධානියටවත් මේ තොරතුරු මේ මෙයන්ී අනතුරුදායක තොරතුරු ලබා දෙන්නට කටයුතු කරලා නැහැ. ඉතාමත් අවසනාවන්ත තත්ත්වය. ඒ වගේම ගරු කතානායකතුමනි ප්‍රාදේශීය පොලිස් ස්ථානවල සහ ප්‍රාදේශීය පොලිස් අධිකාරී කොට්ටාස වලට මේ පණිවිඩය දැනුම් දෙන්නට මහජනතාව ආරක්ෂා කිරීමට නම් මහජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන්න තියෙන ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට සහ පොලිස් අධිකාරී කොට්ටාසවලට පොලිස් අධිකාරීවරු කිසියුකට මේ පිළිබඳව කොට්ටාසයකට දැනුම් දීලා නැහැ. ප්‍රාදේශීය පොලිස් ස්ථාන කිසිම පොලිස් ස්ථානයකට මේ පිළිබඳව දැනුම් දීමට කටයුතු කරලා නැහැ. ඒ වගේම ආරක්ෂක පියවර ගැනීම සඳහා විශේෂයෙන්ම සිවිල් ජනතාවට කිව්වනම් මෙයන් අනතුරක් තියෙනවා කියලා ජනතාව තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කරනවා. හැබැයි සිවිල් ජනතාවට මේ පිළිබඳව කිසිදු දැනුම් දීමක් සඳහා කටයුතු කරලා නැහැ. ආරක්ෂක කවුන්සලයට ගරු අගමැතිතුමා ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා දෙන්නම කිසිදු කැඳවීමක් කරලා ඔවුන්ව දැනුවත් කිරීමට පියවර අරන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා මාධ්‍ය ප්‍රකාශ කරන පොලිස් පල්ලි වලට ආරක්ෂාව සැලසුවා කියලා හැබැයි කිසිදු පල්ලියක පොලිස් නිලධාරියෙක් හමුදා නිලධාරියෙක් ආරක්ෂකයෙක් දකින්නට අහන්නට කොහෙවත් නැහැ. එහෙමනම් අරුතාර්මේ කාදිනල් වහන්සේවත් පූජකතුමන්ලවත් ඒ වගේම දායක සභාවක්වත් දැනුවත් කිරීමටවත් පියවරක් අරගෙන නැහැ. එතකොට හිතාමතාම රටට ජනමාධ්‍යයට ලෝක ජනමාධ්‍යයට නැත්නම් ජාත්‍යන්තරයට ආරක්ෂක ලේකම්තුමා බොරු කියලා ඉවරලා වැඩේ කෙරුවෙත් නැහැ. බොරුවක් කියලා ඉවරලා තවත් රටර අගතියක් නින්දාවක් අප්‍රසන්නතාවයක් ඇති කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා කියන එක කරු කතානායකතුමනි ඉතාමත් පැහැදිලි. ඒ වගේම අනිත් පැත්තෙන් විහිළුවට ලක් වෙන කාරණා සංචාරක අංශයේ හෝටල් වලට රජයෙන් ආරක්ෂාව දෙන්නේ
හතරක් තියෙනවා ගරු
මහත්මයා. මදි වුණොත් විනාඩියක් දෙන්න. ඒ වගේම කතානායකතුමනි මේ සංචාරක අංශයේ හෝටල් වලට හමුදාව පොලිසිය රජයේ ආරක්ෂාව සලසන්නේ කියලා මේක රටක ජනතාව සහ දේපළ ආරක්ෂා කිරීම සහ පොලිසිය සහ ආරක්ෂක අංශවල වගකීම ඒක නීතියෙම සඳහන් කරලා තියෙනවා. රජයක වගකීම ඒක ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙම සඳහන් කරලා තියෙනවා. ඒ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙම සඳහන් කරලා තියෙන උඩ රටේ ප්‍රධාන අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම් බාර ලේකම්තුමා කියනවා එහෙමනි ස්ථාන වලට ආරක්ෂාව සැලසීමට අපර වගකීමක් නැහැ. ඒක තනිව පුද්ගලිකව කරගන්න ඕන. මේවා වීලු සපේන කතාන ගරු කතානායකතුමනි. මේ වගේ මුළු ලෝකයක් තුළුල්ලේ ලෝකයක් මුළුල්ලේ මුළු රටටම වෙන අගතිය අප්‍රසාදය අප්‍රසන්නතාවය කොතෙක්ද කියන එක කල්පනා කරන්නේ නැතුව කියන කතාව වලින් ඇති වෙලා තියෙන හානිය කොතෙක්ද කියන එක ඔබතුමාට බොහොම පැහැදිලිව හේතු වෙනවා ති ගරු කතානායක. ගරු කතානායකතුමනි මේ පිළිබඳ මේ චක්‍රලේඛයේ පොලිස්පති පොලිසියට මේ සම්බන්ධව චක්‍රලේඛයට යවන්න කටයුතු කරලා තිනවා. චක්‍රලේඛ යවන පොලිසියක් නෙමෙයි අවශ්‍ය. ක්‍රියාත්මක වෙන පොලිසිය. පොලිස්පතිතුමා පෞද්ගලික මගේ මිත්‍රෙක්. එතුමා සහකාර පොලිස් අධිකාරීවරයා කාලේ මම ස්ථානාධිපතිවරයා එතුමගේ මුකලන්යාය ඇතුළත් වෙලා තිබුණේ වැල්ල පොලිසියට. මම වැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා. එදා ඉදන් අපි දෙන්න සම්බන්ධකම් තිබුණා. නමුත් මෙතන තියෙන්නේ එක පුද්ගලෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටක් පිළිබඳ ප්‍රශ්නයක්. අපි මේ රටේ පුරවැසියි. අපිට මේ රටේ ජීවත් වෙනවා. එහෙනම් අපි රට පිළිබඳ කතා කරනකොට එක පුද්ගලෙක් පිළිබඳ ආරක්ෂා කිරීම හිතවත්කම මත කටයුතු කිරීම නෙමෙයි. ආරක්ෂක ලේකම්තුමා මගේ මිත්‍රෙක්. නමුත් ගරු කතානායකතුමනි අපි මේක බලන්න ඕන මේ වෙලාව තියෙන වැඩේ හරියද කියලා. එතකොට මේ චක්‍රලේඛ කෙව්වා. අඩුතරමේ හොයලා බැලුවද මෙයනි බරැරුම් සිද්ධියක චක්‍රලේඛයක් කෙව්වම ඒ චක්‍රලේඛය සම්බන්ධව ගත ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ සම්බන්ධව වාර්තාවක් කැඳෙව්වද? එහෙම කැඳවලත් නැහැ. ගරු කතානායකතුමනි, ඉතාමත්ම කනගාටුයි මා සභාගත කරනවා ඔබතුමාගේ සාමයේ රටේ ඉදිරි පරපුරට හරිය දැනගැනීමට. මේ සිද්ධිය අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ බෝම්බ පිපිරීම සිද්ධ වුණා. අටපොළක බෝම්බ පිපිරලා 359 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. 600කට ආසන්න පිරිසක් තාමත් තුවාල කරුවන් බවට පත් වෙලා තියෙනවා. අපි මේක සාධිසේ සංවේගය පළ කරාට වඩා නැහැ. එතකොට පොලිස්පතිතුමා 2019:04:22 වෙනිදා බෝම්බ පිපිරලා වෙන්න තියෙන විනාශ ඔක්කොම වෙලා ඉවරයි. 22 වෙනිදා පොලිස්පතිතුමා පූජිත ජයසුන්දර මහත්මයා යවනවා. වර්ණ ජයසුන්දර මහතා අධ්‍යක්ෂ ත්‍රස්ත මර්ධන නිවර්සනේ කොට්ටාසේ, ප්‍රියලාල් දසනායක මහතා නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව, MR ලතිප් මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සංවිධානාත්මක අපරාධ මන්ත්‍රව විනාශක සහ අනදෙන් නින්දාර විශේෂ කාර්ය බලකාය, නන්දන මුරුසිංහ මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත රතවාහන මෙන්න මේ කණ්ඩායමට මේ තොරතුරු සම්බන්ධව කරපු සැලැස්ම මොකද්ද? ගත පියවර මොකද්ද කියලා 22 වෙනිදා දැන් කරන්න තියෙන මොකද්ද? අටපොළක බෝම්බ පිපිරුවා ගත්තා. සුයිසයිඩ් බෝම්බස්ලා ආවා. 359 දෙනෙක් මැරුණා. දේවස්ථාන වලට මෙච්චර අලාභ වුණා. හෝටල් වලට මෙච්චර අලාභ වුණා. ඒ වගේම මෙච්චර 600කට අසන්න ගානක් තුවාල කරුවම්
වෙලාව අවසන් වෙගෙන යනවා ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි එක විනාඩියක් දෙන්නවට අවසන් කරන්න. මෙන්න මේකයි තත්ත්වය ගරු උතන. ඉතින් එහෙනම් ගරු කතානායකතුමනි මේකදී මේ විශේෂයෙන්ම මෙතන ආරම්භුනේ මගේ පුත්තලන් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුවේ. වනාතවිල්ලුවේ ලැක්ටෝවත්තේදී මේ කණ්ඩායම මුලින්ම අත්අඩංගුවට ගත්තේ. මේ ලැක්ටෝවත්ත අක්කර 80ක් මුහුදු කලපුව තීරේ තියෙන්නේ. එතන වරතුට බලක් තියෙනවා. මුහුදෙන් තමයි මේ සියලු දේවල් මෙතෙන්ට අවිල්ල තියෙන්නේ කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ සිද්ධ වෙලා ගරුක තනායකින් දැන් මාස 3කට වැඩි. CID එක මේ සිල්වන්ත පරීක්ෂණ පවත්වලා මේගොල්ලොන්ගේ ඉතිහාසය මේගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග එකම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාව පිළිබඳව ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුණාද? එහෙමනම් ගරුක තනායකින් මේ 359 දෙනාගේ ජීවිතවලට මේ වගකීතු නිලධාරී ඉන්නවා. මේ වගේ නිලධාරීන් මගහරින්න බෑ. මේක එක පැත්තකින් රාජකාරිය පැහැරහැරීමක් නෙග්ලිජන්ට් ඔෆ් ඩියුටි. අනිත් පැත්තෙන් ගරුක තනායක තුමනි මිනිස්සුගේ දැනුවත් යම් තැනැත්තකගේ දැනුවත්කම ඇතුව හෝ නැතුව හෝ යම් අපරාධයක් දැනුවත්කම ඇතුව තිබුණා නම් ඒ මිනි මේක මිනි මරුමක් මිනි මරුමට 296 වෙනි ගන්ති යටතේ දන්නේ සංග්‍රහයෙන් ඔහුට විරුද්ධ චෝදනාවක් එහෙම තමන්ගේ දැනුවත්කම සාපරාදී දැනුවත්කම පිළිබඳව සාවාදී දැනුවත්කම පිළිබඳව යම් අඩුකමක් තියෙන තැනකදී ගරු කතානායක තුමනි 298 වෙනි වගන්ති යටතේ ලංකා දන්නේ සංග්‍රහයෙන් දඬුවම් පවරන චෝදනාවක් එහෙමනම් ගරු කතානායක තුමනි මේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක අංශවල කවුද කියන එක පිළිබඳව කඩිනම් ශනික විමර්ශනයක් කළ යුතුයි. ඒ ශනික විමර්ශනයක් කළා ඉවරලා ඒ උදවිය සම්බන්ධව ලංකා දණ්ඩනීය සංග්‍රහයේ 298 වෙනි වගන්ති යටතේ සාවද්‍ය මනුස්ස ඝාතනයේ සහ ආධාර අනුබල දීම යටතේ මේගොල්ලෝ විදිහවන්දව නඩු පැවරිය යුතුයි. අධිකාර ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, එහෙම නැත්නම් වෙනත් කෙනෙක් මේක අපිට දැන්නුවේ නැහැ, දැක්කේ නැහැ කියලා ඉවරලා කියන එක නෙමෙයි. මේගොල්ලෝ සම්බන්ධව ශනික ක්‍රියාමාර්ග ගන්නවා කියන එක ඉවත් කිරීමට පියවර ගන්නවා කියන එක නෙමෙයි. ඉවත් කරා කියලා 359 දෙනාට ජීවිතේ ලැබෙන්නේ නැහැ කරුක තරහ යුතුනේ. ඉවත් කරා කියලා තුවාල වෙච්ච උදවිය සුවපත් වෙන්නේ නැහැ. ඉවත් කරා කියලා ලැබෙච්ච ආලාභය මෙන්නේ නැහැ. රටට ලෝකෙන් ඇති වෙච්ච නිඳාව හරියන්නේ නැහැ කරුක තරහ යුතුනේ. එහෙමනම් මේ වගකීම් බාරගන්නේ වගකීම කරපු මේ වගකී යුතු පුද්ගලයන් සම්බන්ධව දණ්ඩ නී සංග්‍රහය හෝ වෙනත් නීති අනුව මේගොල්ලන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම නොගන්නවා නම් මෙයනි පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යත් නෑ. අපි රැස්විලාට
පුතේ ගරු විජිත හෙලත් මැතිතුමා, ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, පසුගිය පාස්කු ඉරිදා දින 359කට ආසන්න ප්‍රමාණයක් ජීවිත බිලිගත්ත, එවගේම 500කට වැඩි ප්‍රමාණයක් ඒ තුවාල ලැබපු ඒ සියලු දෙනාගේ පවුල් වෙත අපේ ශෝකය බලවත් සාතිසිය සංවේගය පළමුව ප්‍රකාශ කරමු. ගරු කතානායකතුමනි, එවගේම මේ ප්‍රහාරය ම්ලේච්ඡ තිරිසන් සංවිධානාත්මක ප්‍රහාරයක්. ඒ ප්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා. හෙලා දකිනවා විතරක් නෙමෙයි, මේ සිදුවීම අපේ පැහැදිලිව තේරුම් ගත යුතුව තියෙනවා. ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී කණ්ඩායමක සංවිධානාත්මක වැඩක්. පහුගිය අවුරුදු කීපේ පුරාවටම මේ අන්තවාදී කණ්ඩායම තමන්ගේ මතවාදයේ පැතිරෙව්වා, තමන්ගේ සංවිධාන ශක්තිය වැඩි කරගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඇත්තටම මෙහි ප්‍රධානිය විදිහට සලකන පුද්ගලයා මීට ඉහතදී කරන ලද ප්‍රකාශයේ ඔහු පැහැදිලිව කියනවා, ඉස්ලාම් ආගම සහ ඉස්ලාම් භක්තිකයෝ සහ ඉස්ලාම් නොවන අය පමණයි මේ ලෝකේ ඉන්නේ. අහිංසක මිනිස්සු කියලා જાතියක් නැහැ. ඉස්ලාමික් සහ නන් ඉස්ලාමික් විතරයි කියලා. ඒ නිසා මේ අහිංසක මිනිසුන් මරා දැමීම පිළිබඳ ඔහුට කිසිදු තැකීමක්, හදවතක්, හිතක් පපුවක් නැහැ. ඒසහ ඔහුගේ මතවාදය, ඔහුගේ මූලධර්මවාදය ඉලක්ක කරගෙන තියෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ගොඩනැගීම පදනම් කරගෙන. ඒක ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන සංවිධානයක් කියන එක දැන් හරි පැහැදිලි. ඒතර මේ සංවිධානාත්මක ක්‍රියාමාර්ගය මේ තරම් වර්ධනය වෙද්දී, මේ තරම් උඩුදුවද්දී, ඒ පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගන්න නොහැකි වීම මම හිතන්නේ ජාතිය අවාසනාවක්. අපි සමස්ත ශ්‍රී ලංකා වාසීන් විදිහට අද පසුතැවෙනවා, කනගාටු වෙනවා අපිට මේක වළක්වා ගන්න බැරි වුණා කියන එක. මේ මතවාදී කණ්ඩායම මේ මතවාදයේ පතුරවද්දි, මේ සංවිධානයේ වෙද්දි, විවිධ තොරතුරු ලැබිද්දි, විවිධ හෝඩුවාවන් ලැබිද්දි, විවිධ සිදුවීම් වෙද්දි, එදා විල්පත්තුව ආසන්නයේ සිදුවීමක් සිද්ධ වුණා, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ ඒ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේ, මාවනැල්ලේ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේ ඒ පිළිබඳ යම් තොරතුරු ලැබුණා, අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. නමුත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඉදිරියට ගියේ නැහැ. ඒව නිසා කලින් වළක්වාගත හැකිව තිවිච්ච දෙයක් අපිට වළක්වා ගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම මේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම ඔවුන් කියන විදිහට ඉස්ලාම් ආගම හැර වෙනත් ආගමක් තියෙන්න බැහැ කියන එක එක මං හිතන්නේ මම දන්න ඉස්ලාම් ආගමේ මූලධර්මයේ නෙමෙයි. ඉස්ලාම් ආගම ඉතා පැහැදිලිව පිළිගන්න දෙයක් තමයි අනිකුත් ආගම් වලට ගරු කිරීම, අන්නේ අනිකුත් ආගම් වල පැවැත්ම කියන එක පිළිගන්න එක ඉස්ලාම් ආගමේ පදනම අපි දන්න විදිහට. නමුත් එතරුණුත් එහාට ගිහිල්ලා මුළුමනින්ම මිත්‍යාව මත පදනම් වෙච්ච ධාමත්ම ක්‍රූර සංවිධානාත්මක කණ්ඩායමක් තමයි මේ සිදුවීම් පිටුපස්සේ ඉන්නේ. ඉතින් අපි දැන් සාකච්ඡා වෙනවා ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයෙන් මේ වළක්ව ගන්න තිබුණා, හැබැයි ඒක වළක්ව ගන්න බැරි වුණා, මේ පිළිබඳ තොරතුරු ලැබුණා, ඒ තොරතුරු මත තීන්දුව తీරන ගත්තේ නැහැ කියන. ඇත්ත ගත්තොත් කරු කතානායකතුමනි, මේ ඉදිරිපත් වෙන ලිපි ලේඛන, ඒ වගේම බුද්ධාංශයේ නිලධාරීන් ලබා දෙන තොරතුරු, ඒ සියල්ල ආපහු හැරලා බැලුවම ඉතා පැහැදිලිව ජාතික බුද්ධි සේවයෙන් සහ විදේශීය බුද්ධි සේවාවලින් මේ පිළිබඳ කල්ැතුව තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. හරි පැහැදිලි. අවශ්‍ය කරන ප්‍රමාණවත් සාක්ෂි සහිත තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ තොරතුරු මත පදනම් වෙලා ශනික දේශපාලන තීන්දුව අරගත්තේ නැති එක. ඒ දේශපාලන තීන්දුව ගැනීමේ වගකීම තියෙන්නේ බුද්ධිආශ්‍රය නිලධාරීන්ට නෙමෙයි, පොලිස් ප්‍රතිවරයාට නෙමෙයි, හමුදා ප්‍රතිවරයාට තනියෙන් නෙමෙයි. ඒ තීන්දුව ගැනීමේ වගකීම තියෙන්නේ දේශපාලන බලාධිකාරියට. රටේ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක ඇමතිවරයා ඇතුළු ඒ ආරක්ෂාව භාරව ඉන්න බලධාරීන්ගේ වගකීම තමයි ඒක. සමස්තයක් විදිහට ගත්තොත් ආණ්ඩුවේ වගකීම තමයි ඒක. ආණ්ඩුවෙත් අගමැතිවරයාට ඇමතිවරුන්ට මේකෙන් ගැලවෙන්න බෑ. මොකද රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවසාන තීන්දුව తీරන ගැනීමේ අවසන් වගකීම තියෙන්නේ ආණ්ඩුවට, රජයට. එතකොට රජයක් විදිහට මේ වගකීම ඉටු නොකිරීම පිළිබඳව නිහතමානීව දකින්න ඕන. මේක තනි එක එක පුද්ගලයෙකුට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ වෙනත් තනි තනි පුද්ගලයන්ට පැවරීම, ඒකෙන් මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඇත්තම ගත්තොත් මෙවැනි ඛේදනීය සිදුවීමක් වළක්වා ගන්න බැරි වුණා. ඒ බල වළක්වා ගන්න බැරි වෙන්නේ තොරතුරු නැතුව නෙමෙයි. තොරතුරු තිබෙදීත්, ඒ පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි තිබෙදීත් මේ වළක්වා ගන්න බැරි වීම පිළිබඳ රජයක් විදිහට මම හිතන්නේ ජාතිය ඉස්සරහා ඒ වැරද්ද බාරගත යුතුයි. ඒ අඩුපාඩුව තේරුම් ගත යුතුයි. එහෙම නොවුනොත් අපිට ඉදිරියේදී ඇති වෙන මෙවැනි අනතුරක් වළක්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙච්ච සිදුවීමෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් සහ ජනතාවට තමන්ගේ අවංකභාවය පෙන්වනවා නම් ආණ්ඩුවේ වගකීම තමයි ජනතාව ඉදිරියේ රජයක් විදියට තමන් අසමත් වුණා, අපෝසත් වුණා කියන ඒ දේ නිහතමානීව දකින්න එක. මොකද ඒක අපි දැකිය යුතු වෙන්නේ අනාගතයේ මෙවැනි දෙයක් වළක්වා ගන්න ජනතාව එතනට පෙළගස්සන්න. විපක්ෂයේ විදියට අපිට, ආණ්ඩු පක්ෂයේ විදියට ඔබතුමන්ලට, ජනතාව විදියට රටේ ජනතාවට සියලු දෙනාටම එකතු වෙලා මෙවැනි ව්‍යසනයකට මුහුණ දීම සඳහා ශක්තිය ගන්න නම් මේ වෙච්ච සිදුවීම් පිළිබඳ පැහැදිලි සමාලෝචනයක්, පැහැදිලි වගකීම බාර ගැනීමක් සිද්ධ විය යුතුයි. එහෙම නැති වුණොත් මේකට වග කියන්න කෙනෙක් නැත්තම්, ජනාධිපතිවරයා කියනවා නම් මම දන්නේ නැහැ කියලා, අගමැතිවරයා කියනවා නම් මම දන්නේ නැහැ කියලා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියනවා නම් මම දන්නේ නැහැ කියලා, අනිත් හැමෝම කියනවා නම් අමාත්‍යවරු ඉදිරිය අපිත් දන්නේ නැහැ කියලා, එහෙනම් කවුද මේකේ වගකීම ගන්න? දන්නේ කවුද? එතන ප්‍රශ්නයක් තියෙනවා. හතර වෙනද තොරතුරු ලැබුණා නම්, විදේශ බුද්ධ්‍යංශ වලින් හතර වෙනද තොරතුරු ලැබුණා නම්, නව වෙනද වෙනකොට ජාතික බුද්ධ්‍යංශ සේවා වලට ඒ තොරතුරු ලැබුණා නම්, ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීමේ වගකීම තියෙන්නේ රජයේ අදාළ බලධාරීන්ට. ඒ නිසා හමුදාපතිවරයා කැඳවලා, ආරක්ෂක මණ්ඩලය වහාම කැඳවලා, පොලිස් ප්‍රතිවරයාව කැඳවලා, හදිසි රැස්වීමක් කැඳවලා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ශනික තීන්දුව తీරන ගන්න බැරි වුණා. අන්න ඒක හරියට දකින්න. සමහර විට ඒ බලධාරීන් හිතන්න ඇති පහුගිය අවුරුදු 10ක කාලය තුල මෙවැනි සිදුවීම් සිද්ධ වෙච්ච නැති නිසා මේ තරම් භයානක සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න ඇති. ඒක තමයි ඇත්ත කතාව. බැලු බැල්මට තේරෙන ඕන කෙනෙකුට මේ පිළිබඳ තොරතුරු ලැබුණත් මෙය බරපතල සිදුවීමක් සිද්ධ වෙයි කියන අනතුර දකින්නේ නැත්තේ පහුගිය කාලය තුල එහෙම සිදුවීම් වෙච්ච නැති නිසා මෙවැනි තත්ත්වයේ එකක් සිද්ධ වෙයි කියලා කාටවත් හිතෙන්නේ නැතුව ඇති. ඒකම තමයි වැරද්ද. ඒ නිසා මේ වගකීම පැහැදිලිව අපි තේරුම් ගත යුතුයි. ඒ වගකීම ගත්තේ නැත්නම් මෙතර ප්‍රශ්නයක් මතුවේ. මොකද රටේ මතයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව සම්බන්ධෙනුත් විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමාගේ සිට මේ 225 දෙනා සම්බන්ධයෙන් විශ්වාසය බිඳවැටලා. අද රටේ ජනතාව කතා කරන්නේ මේ සිද්ධිය පිළිබඳ රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් දීපු තොරතුරු කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ 25 දෙනාම දැනගෙන හිටියා තියෙනවා. ඒ දැනගෙන ඉඳලා තම තමන්ගේ ආරක්ෂාව සපයන් තියෙනවා. හැබැයි ජනතාවගේ ආරක්ෂාව සැපෙන්නේ නැහැ කියලා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. ඔබතුමාත් දන්නවා ඒක ඇත්ත නෙමෙයි. අපි කවුරුවත් දැනන් හිටියේ නැහැ. අපි එහෙම බුද්ධ්‍යංශවලින් අපිට දැනුවත් කරලත් නැහැ. ඇමතිවරුන්ට දැනුවත් කරලත් නැහැ. නමුත් රටේ ජනතාව තුළ මතයක් තියෙනවා. 225ම දැනගෙන හිටියා. නමුත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒකෙන් පේනවා ඇමතිවරු, ජනාධිපතිවරු, අගමැතිවරු, කථානායකවරු, මන්ත්‍රීවරු තමන්ගේ ආරක්ෂාව සපයුවා, සපයගත්තා, ජනතාවගේ ආරක්ෂාව ගැන හිතුවේ නැහැ කියලා.
ඔබතුමාට තව විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
විනාඩි 15.
ඔව් 15යි.
එනිසා ඒ පිළිබඳ වගකීම වහාම ගත යුතුව තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි මෙවැනි දෙයක් නැවත ඇති නොවෙන්න නම් මේ සිද්ධි වෙච්ච සිදුවීම පටු දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි කරන එක වහාම නවත්තන්න. බොරදියේ මාළු බලලා මේකෙන් පටු දේශපාලන වාසි අරගෙන මේ සිදුවීම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්න යනවා නම් ඒකත් වහා වැළැක්විය යුතුයි. ගරු කථානායකතුමනි, අන්තිම විනාඩියේ මට පුංචි කරුණක් කියන්න ඕනි. ජාතික ලැයිස්තුවේ අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ හිටිය කෙනෙක් මේ පිළිබඳව අත්අඩංගුවට අරන් තියෙනවා. මම විශ්වාස කරනවා අදටත් ඒ පුද්ගලයා මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් ඔහුගේ පුතාලා, ඔහුගේ දරුවන් මේකට සම්බන්ධ වෙන්න ඇති කියන එක තමයි හිතන්නේ. මම දන්නේ නැහැ ඒ ගැන. නමුත් ඒ පුද්ගලයා ඉබ්‍රාහිම් හාජියර්, අපි කවුරුත් දන්නවා අපේ රටේ අපනයන කරුවන්ගේ සංගමයේ ප්‍රධානීෙක්. ඔහුට ජනාධිපති සම්මාන ලැබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්මාන දීලා
තියෙනවා. විනාඩි 5ක් තියෙනවා ගරු මන්ත්‍රී.
ජේල් පිරිස් ඇමතිතුමා සම්මාන දීලා තියෙනවා. පියසේන ගමගේ ඇමතිතුමා සම්මාන දීලා තියෙනවා. 2016 වසරේ ලංකාවේ හොඳම 2016 වසරේදී 2014 15 වසර සඳහා ලංකාවේ හොඳම අපනයන කරුවා විදියට තේරෙන්නේ මේ ඉබ්‍රාහිම් හාජියර් කියන පුද්ගලයා. එතුමාට එදා සම්මාන දෙන්නේ සුජීව සේනසිංහ ඇමතිවරයා. එනිසා මේ පුද්ගලයා ගත්තොත් කොළඹ තොගවිලඳ සංගමේ සභාපතිවරයා. කොළඹ තොගවිලඳ සංගමේ සභාපතිවරයා ලංකාවට වැඩිම අපනයනයේ හරහා විදේශ විනිමය ගෙනපු පුද්ගලෙක්. ඉතින් ඔහු මේ අත්අඩංගුවට අරන් තියෙනවා. මම හිතනවා ඔහු සම්බන්ධ නොවුනත් ඔහුගේ පුතාලා සමහරලට සම්බන්ධ වෙන්න ඇති. ඒ නිසා ඔහු සම්බන්ධ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳ නීතිමය පියවර ගන්න, ඒ පිළිබඳ වහාම නීත්‍යානුකූලව කටයුතු කරන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ අපි ඔහු ඉදිරිපත් කරේ. මේ රටේ විද්වතෙක්, මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, ඒ වගේම ඔහු දේශ ශක්ති, දේශ කීර්ති නාමවලින් පිදුම් ලපු පුද්ගලෙක්, එවැනි පුද්ගලෙක් ව්‍යාපාරිකයෙක්, අපරයන කරුවන්ගේ ප්‍රධාන සම්මානයට පාත්‍ර වෙච්ච කෙනෙක්. නමුත් ඔහුගේ දරුවන් 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනෙක් සහ දුවරු 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන් කරන දේ සමහරලාට තාත්තා දන්නේ නැතුව ඇති. එහෙම දේවල් ඕන තරම් තියෙනවා. එනිසා කෙසේ වෙතත් ඔහු සම්බන්ධ වුණත්, ඔහුගේ දරුවන් සම්බන්ධ වුණත් කිසි ගැටලුවක් නැහැ. ඒ පිළිබඳ නීතිමය ප්‍රියාමාර්ග වහාම ගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, මේ සිදුවීමෙන් අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් තියෙනවා. මේක පහ වෙලා නැහැ තාම. මේ සුළු මොහොතකට කලින් තිමිරිගස්කටුව, මීගමු තිමිරිගස්කටුව, ඒ කියන්නේ කටුව පිටිය පල්ලිය ආසන්නයේ කිලෝමීටරයක්වත් දුර නැහැ. මේ උදේ, අද උදේ බෝම්බයක් හොයාගත්තා ආවන්හලක තිබිලා. මේ සුළු මොහොතකට කලින්, මීට කලින් ඒ සිද්ධිය සිද්ධ වෙච්ච කටුව පිටිය ආසන්නෙම ආවන්හලක තිබිලා අද උදේ දැන් පැය භාගයකට කලින් තවත් බෝම්බයක් හොයාගෙන තියෙනවා. ඔහු ඒ ආවන්හලිමියා පොලිසියට දැනුම් දුන්නාට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා බෝම්බ නිෂ්ක්‍රිය කරා. ඒ නිසා මේ අනතුර තාම පහ වෙලා නැහැ. මේක සිද්ධිය ඉවර නැහැ. තව කොයි මොහොතේ කොතන බෝම්බ පුපුරයිද, බෝම්බ තියයිද කියන එක ඒ අනතුරු අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා ඉදිරියේ දිවත් මේක වළක්ව ගන්න නම් ගරු කථානායකතුමනි, අපි මොහොතකටවත් මේ තියෙන අපේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තියලා එක දින කීපයකට හරි, සතියකට, මාසයකට හරි අපි අතර තියෙන දේශපාලන විරසකම්, දේශපාලන පක්ෂ ભેදයන් අමතක කරලා ජාතික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමු. මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ජාතික න්‍යාය පත්‍රයකට කටයුතු කරමු. එහෙම නැති වුණොත් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙන්නේ කවුද කියන එක කාටවත් කියන්න බෑ. අද ඊයේ අහිංසක මිනිසෙක් වෙන්න පුළුවන්, හෙට ඔබ වෙන්න පුළුවන්, හෙට මම වෙන්න පුළුවන්. අපි කවුරු මේකට ගොදුරු වෙයිද දන්නේ නැහැ. ඒ නිසා පක්ෂපාත ભેදයෙන් තොරව පාර්ලිමේන්තුවේ අපි සියලු පක්ෂ එකතු වෙලා පාර්ලිමේන්තුවේ ඒකකයක් විදියට හිතලා ජනතාව පාර්ලිමේන්තුව කෙරේ බිඳවට්ටගෙන තියෙන විශ්වාසය නැවත ඇති කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි සියලු දෙනාම එකතු වෙලා ජාතික න්‍යාය පත්‍රයකට අනුව මේ කටයුත්තට මුහුණ දෙන්න සූදානම් වෙමු. අපි පක්ෂයක් විදියට ඒකට සූදානම්. අනිකුත් පක්ෂවලුත් අපි ඉල්ලා සිටිනවා. අපි රටක් විදියට ශ්‍රී ලාංකීය ජාතිය මුහුණ දීලා තින මේ අනතුරෙන් වළක්වා ගැනීම සඳහා අපි ඔක්කොම එකට එකතු වෙලා අර පරණ වාද බේද තරහ මරා පැත්තකින් තියලා සමස්ත ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් එක න්‍යාය පත්‍රයකට වැඩ කරමු. අන්න ඒ සඳහා පෙළ ගැහෙන්න, ඒ සඳහා එකතු වෙන්න, ඒ සඳහා අපි කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩයත් ලබා දෙමින් මේ ව්‍යසනය නැවත ඇති නොවෙන්න වග බලා ගන්න, වෙච්ච සිදුවීම් පිළිබඳ වගකීම පවරගෙන නැවත වෙන දෙයක් ඇති නොවන්න ඒ අත්දැකීමක් පාඩමක් විදිහට අපි තේරුම් අරගෙන ඉදිරියට මුහුණ දෙමු කියන කිල්ලා සිටමින් මානව දෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු වෛද්‍ය රාජිත සේනරත්න මැතිතුමා, ඊට ප්‍රථම ගරු තාරක බාරසේ මැතිතුමා මූලාසනයට පැමිණ ඇත.
ගරු සභාපතිතුමනි, නැවත වරක් දීර්ඝ කාලයකට පස්සේ අපිට හදිසි නීති විවාදයකට සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා. 1994 මේ පාර්ලිමේන්තුවට අවුරුදු 25කට පෙර මම පැමිණියාම ඒ කාලේ මාසයකට වරක් මෙවැනි හදිසි නීති විවාද තිබුණා. 2009 මේ ත්‍රස්තවාදය, උතුරේ ත්‍රස්තවාදය අවසන් කරාම අපි හිතුවා අපේ ජීවිත කාලයේ නැවත මෙවැනි තත්ත්වයක් උදා නොවේ කියලා. මං හිතන්නේ ආරක්ෂක අංශ සියල්ලම ඒ වැනි මතයක තමයි හිටියේ. නමුත් අද අවාසනාවක අද අපිට ඔක්කොම නැවත මෙවැනි හදිසි නීති විවාදවලට මේ රටේ සහභාගි වෙන්න වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. මොකක්ද මේ ත්‍රස්තවාදයේ අතීතය? මේ ත්‍රස්තවාදයේ ඉස්සෙල්ලාම ආවේ දකුණෙන් 1971 ඉඳලා. ඒ ආපු ත්‍රස්තවාදය එදා දකුණෙන් ආවා. ඊට පස්සේ 80 දශකයේ වෙනකොට උතුරෙන් ආවා. අද මේක නැගෙනහිරින් ඇවිල්ලා තියෙනවා. මේ කොහෙන් ආවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයම. මේකට ජාතියක්, ආගමක්, කුලයක්, පක්ෂයක්, පාටක් මුකුත් නැහැ. ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයයි. නමුත් මේ ත්‍රස්තවාදයට මේ දෙයාකාරයක් මෙතෙක් තිබුණ ත්‍රස්තවාදයක් අද තියෙන ත්‍රස්තවාදයක්. එදා දකුණේ ත්‍රස්තවාදය පැමිණියේ ඒගොල්ලන්ට තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් මේ රටේ. ඒ තමයි සමාජ අසාධාරණත්වය. මේ යුරෝපයේ තියෙන සමාජ අසහනය නෙවෙයි, අසාධාරණත්වයක් මේ රටේ තිබුණා. ඒ සමාජ අසාධාරණත්වය තුළින් තමයි ඒ තරුණයෝ එදා කැරලි ගැහුවේ ඒකට විසඳුම වශයෙන් සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා කියලා. එතකොට ඒගොල්ලන්ට ඉලක්කයක් තිබුණා. අපේ ගමන සමාජවාදය. ඒ වගේම උතුරේ තරුණයින්ටත් මේ වගේ නෙවෙයි, ඒගොල්ලන්ට තිලක්යක් තිබුණා. ඒගොල්ලන්ටත් තිබුණා ජාතික අසාධාරණත්වයක් මේ රටේ. මෙන්න මේ ජාතික අසාධාරණත්වයට එරෙහිව ඒගොල්ලෝ ඉදිරිපත් කරා අපිට වෙනම භූමියක් කියන එක. අපිට වෙනම රටක්, අපිට වෙනම දේශයක් ඕනේ. එතකොට ඒගොල්ලන්ටත් ඉලක්කයක් තිබෙනවා. නමුත් වර්තමාන ත්‍රස්තවාදය මේ රටේ පමණක් නෙවෙයි, මේ ජාත්‍යන්තර තියෙන ඉස්ලාම් ත්‍රස්තවාදයේ එවැනි මූලික ඉලක්කයක් නැහැ. මොකද්ද මේකට හේතුව, හේතු සාධක කියලාත් නැහැ. එකම සාධකේ තියෙන්නේ මූල ධර්මවාදය තුළ ඇති වූ ත්‍රස්තවාදයක් මේ ඉස්ලාම් ත්‍රස්තවාදය. එතකොට මෙන්න මේ ත්‍රස්තවාදයට එදා දකුණේ ත්‍රස්තවාදය පැමිණිනාම සමහර කට්ටිය නොයෙකුත් විශ්ලේෂණ කරා. මේකේ තියෙන සාධාරණත්වය. ඒගොල්ලොත් එක සම්බන්ධ වුණා. දේශපාලන ගනුදෙනු කරා. ඒකෙන් දේශපාලන වාසි කරා එදා තිබුණ ප්‍රධාන විපක්ෂ. මේක තමයි ඇත්ත කතාව. නමුත් අපි පැහැදිලිව ත්‍රස්තවාදයට එරෙහිව හිටියා. අපේ සමාජ අසාධාරණත්වය පිළිබඳ කාරණාව කොහොම වුණත් අපි දැඩිව එදා ත්‍රස්තවාදයට හිටියා. ඒ ත්‍රස්තවාදයට විරුද්ධව කටින් නෙවෙයි, සියලුම ගතිකාන්දමින් අපි ඒ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න මේ කරා. එදා හිටපු ජනාධිපතිතුමා කිව්වා ඒ අය තමන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වෙන්න. අපි වමේ ඉඳලා UNP විරෝධීව ඉඳලා අපි රජයත් එකට හිටගත්තා. මොකටද? ත්‍රස්තවාදයට එරෙහිව. අපේ ප්‍රධාන හතුරා ත්‍රස්තවාදයේ මිස UNP ආණ්ඩුව නෙවෙයි කියලා අපි හඳුනගත්තා. UNP ආණ්ඩුවට වඩා ප්‍රතිගාමී ත්‍රස්තවාදීය රජ කිරීම කියන එක අපි අවබෝධ කරගත්තා. ඒ නිසා මගේ ජීවිතේ කිසිම දවසක ත්‍රස්තවාදයත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. ත්‍රස්තවාදය විනාශ කිරීම මුල් පිටා දැමීම සඳහා එදා ඉඳලා අද වෙනතුරු 70 ගණන් වල ඉඳලා අපි ක්‍රියා කරා. එතකොට මේ විදියට උතුරේ ත්‍රස්තවාදය ආවා. උතුරේ ත්‍රස්තවාදය ආවම එදා අපි එක්සත් ජාතික පක්ෂය තුල විශාල කතිකාවතක් ගෙනාවා. මේකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසානයේ යුද විසඳුමක් ඉදිරිපත් කළා. මුළු ජීවිත කාලයම මම එහෙම ජාතික ප්‍රශ්නයක් යුද්ධයකින් විසඳන්නට පුළුවන් කියලා මම පිළිගත්තේ නැහැ. එනිසා මම යුද විරෝධියෙක්, අදත් යුද විරෝධියෙක්, හෙටත් මම යුද විරෝධියෙක්. නමුත් මටත් තේරුණ අන්තිමට මේ වේලුපුල්ලේ ප්‍රභාකරන් එක්ක සාමයෙන් කතාබහෙන් ගන්නට පුළුවන් විසඳුමක් නැහැ. ඔහුගේ ඒ කායන ඉලක්කය වෙනම රටක්. අතරමැද කිසිම දෙයක් නැහැ. අනිකුත් සියලුම නායකයෝ අපිත් එක්ක සම්බන්ධතා පැවැත්තුවා උතුරේ. සියලුම අයට යම් දර්ශනයක් තිබුණා. ඒ අය එකඟතාවයක් ඇති වුණා ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේක ගනුදෙනුව ඉවර කරගනිමු කියලා. ඒ නිසා දෙවරක් මට සාකච්ඡා වලට කතා කරත් මම ප්‍රභාකරන් එක්ක ගියේ නැත්තේ ඒකයි. එක්වරක් ජනතා විමුක්ති පෙරමුණ නායක විජේවීර මට කතා කරත් සාකච්ඡා කරන්නට කැමතියි කියලා මම ගියේ නොගියේ ඒකයි. මොකද මොවුන් මේ ඉන්න තැන්වලින් එළියට ගන්නට බැරි බව මට හොඳට අවබෝධයක් තිබුණා. ඒ නිසා උතුරේ ත්‍රස්තවාදයට විරුද්ධව අපි පක්ෂය තුල කිව්වා. මං එදා එක්සත් ජාතික පක්ෂයට කිව්වා මේ මල් වට්ටියට අත ගහන්න. මේ මල් වට්ටියට අත ගැහුවොත් මේ ත්‍රස්තවාදය විනාශ කරන්නට අපිට මහා පිනක්. නැත්තම් සදාකාලික පාප කර්මයක් වෙනවා කියලා. අවසානයේදී අපි 17 වෙනෙක් එක්ක වෙලා අපි ආණ්ඩුවට ආවා. අපිට සමහරු කිව්වා ඇමතිකම් ගන්න ආවයි කියලා. ඔව් ඇමතිකමත් ගත්තා. ඒක එක සාක්කුවක දාගත්තා. අනිත් එකේ මරණය අරගෙන අනිත් සාක්කුවෙත් දාගත්තා. අපි මේ දෙකම අරගෙන අපි ආණ්ඩුවත් එක්ක සහභාගී වුණා. ආණ්ඩුවට ඇවිල්ලා අපි නිකන් හිටියේ නැහැ. උදේ දවල් රෑ ත්‍රස්තවාදයට එරෙහිව කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. මේ පාර්ලිමේන්තුවේදී දා 2017 අවුරුද්දේ අයවැය ලේකනේ පරාද කරන්නට හදනකොට මට තාම මතකයි මහින්ද ආනන්දගේ ගෙදර බැසිල් රාජපක්ෂ මම ජයරාජ් ෆර්නාන්ඩෝ බුල්ලේ අපි උදේ 4:00 මාර වෙනකම් ඒකට මූණ දීම සඳහා ක්‍රියා කරමින් අපිට දුර්වල මානසිකත්වයක් තියෙන මන්ත්‍රීවරු හිල්ටන් වල පදිංචි කරමින් ස්වාමින් වහන්සේලා වරගෙන ඇවිල්ලා අපි ඒවයි තියාගෙන අපි කරගෙන අපි 17 දෙනෙක් එකට හිටගෙන 17 දෙනෙක් එකට හිටගෙන අපි 4 දෙනෙක්ගෙන් බොහොම අමාරුවෙන් අපි එදා රජය ආරක්ෂා කරා. ඒ රජය ආරක්ෂා කරන නෙවෙයි. අපි දැක්කයි රජය ආරක්ෂා කරොත් අපිට ත්‍රස්තවාදය පරාද කරන්න පුළුවන් ඇයි කියන ඒ කායන අරමුණ අනුව. එදා එක්සත් ජාතික පක්ෂයේ අද වර්තමාන ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මට එව්වා මොකද්ද ඔයාට ඕන ඇමතිකම්? අපි අද හවසට ආණ්ඩුව පිටවනවා. මං ගොක් කිසිම ඇමතිකමක් ඕනේ නැහැ. පටන් අරගත්ත වැඩේ අවසන් කරනතුරු මේ ගමන යනවා. ඒකෙන් මැරුණත් ඒ ගමන යනවා. එච්චරයි තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ අපේ. අපි 17 දෙනා මේකට හිටියා. 4 දෙනෙක්ගෙන් වැඩි ඡන්ද වලින් අපි ජයග්‍රහණය කළා ආරක්ෂා කරා. ඒ අනුව තමයි 2007 ඒ අනුව තමයි 2009 අපිට මේ ජයග්‍රහණය කරා. තොප්පි කළ ගැහුවා. ගහලා ජයග්‍රහණය කරා. කවුද එදා ආණ්ඩුවෙන් ගුවන් විදුලියට ගිහිල්ලා ජාතික අමතරින් කරන්න කිව්වේ කවටද? මට. මම පැයක් බ්‍රිගේඩියර් සමරසිංහත් එක්ක ජාතික රූපවාහිනිය ඔස්සේ තොප්පි කළ ජයග්‍රහණයේ තියෙන මිලිටරි වැදගත්කම ගැන කතා කරා. වේලුපුල්ලේ ප්‍රභාකරන් මිය ගියා. මටයි කිව්වේ ජනාධිපති මහින්ද රාජපක්ෂ යන්න ITN එකට. මට පැයක් කතා කරන්නයි කිව්වා. පැය කතා කරනකොට මට තේරෙන සජීවීව පැය පහුවෙල යනවා. විවේකයක් ආවා මං ඇව මොකද ජනාධිපතිතුමා කිව්වා තව ඉස්සරහට ගෙනියන්න පැය භාගයක්. ඒක ඉවර වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ කතා කරලා කිව්වා දැන් ඔය පැය කහමාර ওই විදියටම ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න ලංකාවේ තානාපතිවරුන්ට අහගෙන ඉන්න කියලා. අපි සියලු යුතුයකම් ඉෂ්ට කරා. නමුත් ඔව් සභාපතිතුමනි තව සුළු වෙලා. නමුත් ඒක ඉවර කළා. ඒකෙන් ආවේ අපි රණවීරවන්ගේ නාමයෙන් කර මිනි මැරුම් කරපු ඒවා හොරකම් කරපු ඒවා ආරක්ෂා කරන්නට නෙවෙයි. ඒකට නෙවෙයි. අපේ ජීවිතයේ එක කාලේ එකක් තමයි ත්‍රස්තවාදයට අපි විරුද්ධ වුණාට අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට රජයේ දේපළ මංකොල්ල කෑමට අපි විරුද්ධයි. ඒක තමයි අපි වමේ ඉඳලා අපි අරගත්ත යම්කිසි ශික්ෂණය. එතකොට එතන ඉඳලා ඇවිල්ලා අපි ඒකට විරුද්ධව අපි ඉඳලා අපි එදා එළියට බැස්සා. එළියට බැස්සා අපි යහපාලන ආණ්ඩුවක් පිටෙව්වා. ඒ රජයේ තියුණ වැරදි ටික හරිගස්සගෙන ඉදිරියට යන්න. දැන් මේ රජය තුල අපිට ඇවිල්ලා තිබෙනවා මේ තව ත්‍රස්තවාදයක්. දැන් ඊයේ වෙනකොට ISIS සංවිධානය කිව්වා අපි තමයි මේක පිටිපස්සෙ ඉන්නේ. ඒක ඒගොල්ලන්ට කියන්න සිදුනේ පෙරේද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක් කරා මේක පිටිපස්සෙ ඉන්නේ ISIS කියලා. ඒ නිසා ඒගොල්ලන්ට සිදුනේ ඒ ප්‍රකාශය කරන්නට. දැන් එහෙනම් මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙයාදී. මේක මේ කොටි ත්‍රස්තවාදය නෙවෙයි. මේක මේ දකුණේ තියෙන ත්‍රස්තවාදය නෙවෙයි. මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මම අරගෙන බැලුවා සියලුම මේ විස්තර. දැන් සමහරු කියනවා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේ තරම් විශාල විනාශයක් කියලා නැහැ කියලා. 2011 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඇමරිකාව මේ ලෝකයේ තියෙන වැඩිම ආරක්ෂක පද්ධතිය තියෙන ඇමරිකාවේ එදා ඒ කරපු ප්‍රහාරයේදී එදා 2996ක් මිය ගියා. 6000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
අවසන් කරන්න.
ඒ වගේම 2000 ඒක ඇත්ත. හරි පිළිගන්නවා. 2004 සැප්තැම්බර් මාසේ රුසියාවේ බෙස්ලාන් නගරයේදී මරණ 385ක් සිදු වුණා. 783ක් මිය ගියා. 2014 අගෝස්තු වල සිරියාවේ මරණ 700යි. මේක තමයි මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය. 2016 ජූලි 3 වෙනිදා මේ කියන දේ තේරෙන් ගන්න නැති කට්ටිය ගැන මට කරන්න දෙයක් නැහැ.
ඉස්සුදී
මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දන්න දෙයක් නැතුව කෑ ගහන කට්ටිය. ජූලි 3 වෙනිදා ඉරාකේ 300ක් මිය ගියා. 221ක් මරණයටපත් වුණා. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අද මේ වෙනකොට 12000කට වඩා මිය ගිහිල්ලා මේ පෞගිය කාලේ වෙනකොට මේ ලෝකේ 26000කට වඩා මිය ගිහිල්ලා මේ තුවාල ලැබලා
තියෙනවා.
මෙන්න මේ ත්‍රස්තවාදය තමයි අද අපේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකේ එක පැත්තකින් අපේ ආරක්ෂක අංශවල දුර්වලකම් තිබුණා. දුර්වලකම් නැති වුණත් මේ ත්‍රස්තවාදය පැමිණීම ගැන ඊට වඩා කතා කරන්නට බෑ. අපිට වඩා හොඳ ශක්තිමත් ආරක්ෂක සංවිධාන තියෙන යුරෝපයේ හැම ප්‍රධානම රටක මෙවැනි සිද්ධීන් ඔක්කොම දැන් සිදු වෙලා ඉවරයි. ඒ නිසා අපි තුන්වැනි ලෝකේ කුඩා දිවයින රාජ්‍යයක් මේකේ. ඒ නිසා අපේ ආරක්ෂක අංශ හොඳයි. පෞද්ගලික කාලේ දුර්වලතාවයක් තිබුණා. දැන් බලන්න ඒක. ඒ මේක මේ සිද්ධියට පස්සේ පැය 24ක් ඇතුළත 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. වාහන ගණනාව අත්අඩංගුව හඳුනගත්තා. ඊයේ රාත්‍රියේ වෙනකොට වාහන දෙකක් අත්අඩංගුවට ගත්තා. මේ සියලුම දේවල් අරගෙන අද මේ වෙනකොට ඔවුන් හොඳින් ක්‍රියා කරනවා. ඒ නිසා අපිට තියෙන්නේ දැන් මේවයි පක්ෂ පාට ભેද බලාගෙන නැතුව ජාතියක් ආගමක් කුල බලාගෙන නැතුව කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපි ඔක්කොම ජාතියක් වශයෙන් මේක කළා. ඉතාමත්ම හොඳින් මෙන්න මේ ත්‍රස්තවාදයට අපි එක මුතුව අපිට ඉදිරිපත් වෙලා මේක පරාජය කිරීමයි. එච්චරයි.
ගරු නිමල් ශ්‍රීපාල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් තිබෙනවා.
ආසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රට දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා ඉතා ඛේදජනක තත්ත්වයකට පත්ව සිටින මේ මොහොතේදී මා පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙම ප්‍රහාරයෙන් මිය ගිය පවුල්වල සමාජිකයින්ට තුවාලලත් අයට මෙන්ම පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල ඒ විපතට පත් සියලු දෙනාටම අපේ සාතිශය සංවේගය පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට කැමැති. ඒ වගේම මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉතාම ඉහළ මට්ටමකට පැමිණි අවස්ථාවක විදේශිකයින් මේ රට පැමිණ ඔවුන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට උදව් කරපු සුවිශේෂී පුද්ගලයින්ගේ දරු පවුල් වලට පවා සිදු වූ මේ ඛේදජනක ඉරණම ගැන අපි හදවතින්ම කනගාටු වෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා මේ අය වෙනුවෙන් අඩුතරමින් අපිට වෙන කරන්නට දෙයක් නැහැ. මරණ සඳහා රුපියල් 100,000 ඒ වගේම ඔවුන් වෙනුවෙන් රජයේ යුතුකමක් හා වගකීමක් හැටියට 110,000 වන්දි මුදල් ලබා දීම අපි ආගේ කරනවා. නමුත් ඔව් පවුලකට එයින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නයින් පස්සේ මේ දරු පවුල්වල ඔවුන්ගේ අනාගතය රජේ බාර ගන්න ඕන. රණවිරු අධිකාරිය වගේ වෙනමම අධිකාරියක් හදලා මේ සියලු දෙනාගේම අනාගත සුභසාධනය ඔවුන් තනි වෙන්නට දෙන්නේ නැතුව විශේෂයෙන්ම අපි බලා ගන්න ඕන. විශේෂයෙන්ම මේන් මානසික වශයෙන් සිත් තැවුලට පත් වෙලා ඉන්න අයගේ මේ මානසික සුවය ලබා දීම සඳහා සුවිශේෂී සෞඛ්‍යමය වැඩපිළිවෙලක් මානසික සෞඛ්‍ය වැඩපිළිවෙලකුත් අප විසින් ඉදිරිපත් කළ යුතුයි කියලා රජයේ විසින් ඒ වගකීම බාරගත යුතුයි කියලා මං විශේෂයෙන්ම කියන්නට කැමතියි. දැන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ආරක්ෂක අංශවල අඩුපාඩු තිබුණා. නියම වෙලාවට කටයුතු කරේ නැහැ කියලා චෝදනා මේ තුල නැගුණා. නමුත් මේ සිද්ධිය ඇති වුණායින් පස්සේ අපේ ආරක්ෂක අංශ විශේෂයෙන්ම අපේ බුද්ධි අංශය ඉතාම නිවැරදිව මේ පිළිබඳව අවශ්‍ය වාර්තාවන් සකසලා දුන්නා. ඒ වගේම අපේ ආරක්ෂක අංශ මේ සිද්ධියෙන් පස්සේ අවශ්‍ය අත්අඩංගුවට අරගෙන විශාල සේවාවක් කළා. තමන් තුල තියෙන දක්ෂතාවයන් පෙන්වලා දුන්නා. ඒකත් අපි ආගේ කරන්නට ඕන. ඊළඟට විශේෂයෙන්ම මේ ආරක්ෂක අංශවලට අමතරව මේ දුෂ්කර අවස්ථාවේදී කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් කරන ලද සේවාව අපි ආගේ කරන්න ඕන. එතුමා තුල තිබුණු බුද්ධිය, ප්‍රබුද්ධත්වය සහ එතුමා සුවිශේෂී වශයෙන් ආගමික නායකයෙකුෙන් ඉහළ තත්වයකට ඇවිල්ලා අපි හැමෝටම ආගමික නායකයින්ට ආදර්ශයක් වන අයුරෙන් සංහිඳියාව පිළිබඳ හදවතින්ම නෙවෙයි ක්‍රියාවෙන්ම එතුමා කරන ලද දේශනාවන් හා කටයුතු අපි අගය කරනවා. ඒ වගේම අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, මුස්ලිම් මුලවිතුමල්ලත් මේ අවස්ථාවේදී මේ පිළිබඳව දෙන ලද සහයෝගය අපි ඉතාමත් අගය කරනවා. එය නොකඩවා අපි පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා මේ රටේ තිරසාර සාමයක් ඇති කිරීම සඳහා. ඒ වගේම හින්දු පූජකතුමල්ලත් ඒ ආකාරයෙන්ම අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ආරක්ෂක අංශවල නොසැලකිලිමත්කම පිළිබඳව අපි නිකම් මතු පිටින් විතරක් බල්ලාද කතා කරන්නේ. මතු පිටින් විතරක් බල්ලා විතරයි අපි කතා කරන්නේ. මෙතන එකිනෙකනාට ඇඟිලි දික්කරගෙන එයා දැනගෙන හිටියද මෙයා දැනගෙන හිටියද කියන එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. නමුත් අද ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ කතාවේදී කිව්වා විදේශ රටව තානාපති කාර්යාලයක් මගින් දැනුම් දුන්නා කියලා හතර බින්දා මෙවැනි දෙයක් වෙනවා කියලා. ඒ කියන්නේ එතුමත් ඒක දැනගෙන ඉඳලා තියෙනවා. හජේ අබුද්ධයන් සෝල්ට දැනුම් දුන්නා කියලා. හොඳයි. සාමාන්‍යයෙන් විදේශ තානාපති කාර්යාල බුද්ධයන්ස වලට නෙවෙයි ඇමතුමා දන්වන්නේ, එක්කෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ රජයට. ඒක නිසා ඒක නත් අපි පරීක්ෂා කරන්න ඕනේ. එහෙමනම් ඔය නොදන්නවා කියන අය මේක දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒ ගැන අපි පැටලෙන්නට ඕනේ නැහැ. ඊට වඩා අපිට කතා කළ යුතු දේවල් හුඟක් තියෙනවා. මේකෙන් මොතන මොකද වුනේ? අපේ මේ රජයේ යටතේ මම මුලින් ඉඳන්ම ඩෝන් අමරතුංග ඇමතුමාට මතක ඇති, මම කැබිනට් මණ්ඩලය තුල මේ FCID පරීක්ෂණ, නිර්නාමික පෙස්සම් මත කරනු ලබන පරීක්ෂණ, මේවා පිළිබඳව පමණක් නෙවෙයි සමාජ වෙබ් අඩවි ජාලා මගින් සිදුවෙන හානිය ගැන මං කැබිනට් මණ්ඩලයේදී කතා කරා. නමුත් කැබිනට් මණ්ඩලයේ මට කවුරුත් සහයෝගය දුන්නේ නැහැ ජනාධිපතිතුමා ඇරෙන්න. මං කිව්වා මේ පිළිබඳ ආරක්ෂණ වැඩපිළිවෙල කරුණාරයෙන් ඉටු කරන්නට ඕන.
මන්ත්‍රීතුමා ඔබතුමාත් තව විනාඩි දෙකක් තිබෙනවා.
ඉටු කරන්නට ඕන. නමුත් ඒව ගණන් ගත්තේ නැහැ. ඒව ගණන් ගත්තේ නැහැ. දැන් බලන්න මේ බුද්ධිංශයේ වාර්තාවේ තියෙනවා අන්‍යාගමිකයන් විනාශ කරමින් ඉස්ලාමීය ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බවට සඳහන් කරමින් 2016 වර්ෂයේ සිට සිය සමාජ ජාල සහ ආගමික දේශන හරහා අනුගාමිකයන් අභිප්‍රේර කරන බව නිරීක්ෂණය වී ඇත. එතකොට 2016 ඉඳන්ම මේ සංවිධානය මේ කටයුත්ත සමාජ ජාලා මගින් කරගෙන ගියා. ඒ අවස්ථාවේදී ඇයි අපි සමාජ ජාලා මම නිරතුරුව කැබිනට් මණ්ඩලය තුල කිව්වා මේ සමාජ ජාලා වලින් සිදුවෙන මේ හානිය වැළැක්වීමට යම් පියවරක් ගත යුතුයි කියලා. නමුත් අපේ ආණ්ඩුව ගත්තේ නැහැ. මේකත් එක හේතුවක් මේක ප්‍රවර්ධනය වෙන්න. ඒ පමණක් නෙවෙයි ගරු සභාපතිතුමනි, අපි කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් කියලා අපි කවුන්සිල් එකක් හැදුවා. මේක NGO කරණය වුණා. NGO කාරයින්ට ඕන විදිහට නටවන කවුන්සිල් එකක් බවට පත් වුණා. ඒකෙන් පත් කරපු අය ඉවත් කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒකෙන් පත් කරපු අය අත්නෝමතිකවල හැදිලා මොන්ස්ටර්ස් හැටියට වැඩකටයුතු කරනකොට ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් 19 ව්‍යවස්ථා සංශෝධනය හා විධායක ජනාධිපති ධූරය පිළිබඳව අපි අලුතෙන් හිතා බලන්නට ඕන. මොකද මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක නිසා අපේ රාජ්‍ය සේවයේ නිෂ්ක්‍රීය වුණා, ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය වුණා. එයින් පත් කරන පුද්ගලයන් වෙනමම ඒකාධිපති වශයෙන් කටයුතු කරපු නිසා ඔවුන්ව කන්ට්‍රෝල් කරන්න බැරි වුණා.
අපේ
ඉරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ත්‍රස්තවාදය මුළුනුපුටා දමන්න පුළුවන් වුණේ එවැනි බාධාවල් එතුමාට තිබුණේ නැහැ. විධායක ජනාධිපති ධුරයේ යම් යම් අනිසි දේවල් ඇති. නමුත් ත්‍රස්තවාදය පැරදවීම සඳහා මේ රටට ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් අවශ්‍ය බව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මේ අවස්ථාවේදී කියා සිටිනවා. ඒ නිසා තමයි අපි කිව්වේ අපේ පක්ෂය ඇතුළත තියෙන ප්‍රශ්න විසඳීම සඳහා විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමේ කාර්යය නෙවෙයි, විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කළා මේ ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා අපි සියලු දෙනාම ඒකරාශී වෙමු කියන පණිවිඩය දෙමින් මගේ කතාව අවසන් කරලා බොහොම ස්තුතියි.